දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේවා ඉතින් හොඳට සෝලා ගන්න ඕනේ. මොකද මේ ලෞකිකත්වයක් තුළ තියෙන අදහසකින් මේ බුදුරජාන් වහන්සේ දේශනා කළ ලෝකෝත්තර දහම් අර්ථ ගන්න බොහොම අමාරුයි. ලෞකිකත්වයක් තුළ තියෙන තර්කවාද වැළුවොත් එහෙම ඒ තර්කවාද ඉතාම පටු මානසිකත්වයකට සීමා වෙලා තියෙන්නේ. එනිසා තමයි මේ ප්‍රශ්න සාමාන්‍ය ලෝකයට නම් ප්‍රශ්නයක්. ඒ මිසක් ප්‍රඥාවට ගෝචර කරලා බැලුවොත් මෙයා ප්‍රශ්න නෙමෙයි. දැන් මේක ප්‍රශ්නයක්. මිනිස් බව ලබන්න කන කැස්බෑවේ විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ දෙයක් කියලා මේ දේශනාව පවතිනවා එකක්. පොළොව තලයේ පස් වලින් නියමත දරන පමණටයි මේ මිනිස් උපත කියලා තවත් උපමාවක්. ඉතින් මේ තවත් මේ මිත්‍යා දෘෂ්ටික රටක්වන ඕස්ට්‍රේලියාවේ ඉතින් පොල්ටේන් ප්‍රදේශයේ තවත් ආදී විස්තරයක් තියෙනවා. මේකේ මේ පෙන්වා තියෙන විස්තරේ මම ඉස්සෙල්ලා කියවලත් බැලුවා. අපේ සමාජයේ දුස්චරිතයි කියලා කියන දෙයක් මුල් කරගෙන, නමුත් ඒ රට ඒවා දුස්චරිත හැටියට සලකන්නේ නැහැ. එක්තරා අපියේ තමන්ගේ දුව වෙන් කරලා තියාගෙන ඒ වගේම බාහිර කිසිම සම්බන්ධයකට ඇහැ ගහන්නවත් ඉඩ තියන්නේ නැතුව ඒ තැනදී තමන්ගේ භාර්යාව කරගත්තයි කියන කතාවක් මේ ලියා තියෙන්නේ. ඉන් ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ අන්තිමට මේ පිළිබඳව යම් කිසි විදිහක විස්තර හොයලා හිටන් උසාවියට මේක ඉදිරිපත් කරපු සිද්ධියකදී මේ දුව තාත්තාගේ පැත්තට පක්ෂව ප්‍රශ්නේ විසඳලා තියෙනවා. එයා හොඳ ගුණ ධර්ම ඇති හොඳ කෙනෙක් කියලා හිටන් තමයි අනුමත කරලා තියෙන දුව. දැයි මේ ප්‍රශ්නේ අහන්නේ. මේ වගේ මානසිකත්වයක් ඇති වෙන ලෞකික මේ මිනිස් උප්පත්තියක් වශයෙන් මේ ලැබුව උප්පත්තිය මොන විදිහකින්ද ලැබුණේ කියලායි මේ අහන්නේ. මේ මානසිකත්වයේ අරන් උපන්නද? එබඳු හිතක් කොහොමද පහළ වුණේ? දැන් එහෙම එකක් තමයි මේ අහන්නේ. දැන් මේක හුඟක් විග්‍රහ කරලා තෝරා ගන්න ඕන එකක්. කර්මයට විපාක ලැබීමත් ඒ විපාකයේ පිහිටලා යලි කර්ම රැස් කිරීමත් කියන මේ කාරණා දෙකක් තියෙනවා. කර්මයට විපාක ලැබීම වශයෙන් සුචාරිත යහපත් කර්මයකට යහපත් විපාකයක් හම්බ වෙනවා. ඒ විපාකයේ පිහිටලා විවිධ අයට විවිධ දෘෂ්ටිගත වෙන්න පුළුවන්. ඒවට විවිධායක බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. ඒ ඇති වෙන දෘෂ්ටිගත වීම මුල් කරගෙන ඒ ඇයි විවිධ සමාජ ස්වභාවයන් මතු කරලා සමාජ සම්මත බවට පත් කරගන්නත් පුළුවන්. මේවා හොඳ දේවල්. අපි මේ සමාජයේ පිළිගන්න වැදගත් දේවල් කියලා මහා නිර්ලජ්ජී වැඩත් අරගන්න පුළුවන්. බල්ලට පාලනය කරන්න එහෙම පුළුවන් නම් බල්ලා කාම මිත්‍යාචාරය අනුමත කරයිද? අම්මා ළඟට යන්න හොඳ නැහැ, දුව ළඟට යන්න හොඳ නැහැ කියලා බල්ලත් නියම කරයිද? ඒ බැල්ලි බාටපත් වෙච්ච අම්මා හෝ දුව හෝ ඉන්නවා නම් ඒ බැල්ලි තමන්ගේ පුතා වෙච්ච එතකොට තමන්ට පියා වෙච්ච අර බල්ලා නරකෙක කියන නිගමනය කරයි. එහෙම එකක් එතන සිද්ධ වෙන්නේ නැහැ. ඒ තම තමන්ගේ මානසිකත්වය. හැබැයි මානසිකත්වයේ කොයි ආකාර නමුත් අපි ගොඩනගලා තියෙන ගතියක් තියෙනවා. මේ පවතින ගති වලට අධිපතිය වශයෙන් මේ ලෝකේ කිසිම ශාස්ත්‍රවරයෙක් නැහැ. මේ ගති කෙනෙක්ගේ නිර්මාණ නෙමෙයි. ඒ ගතියේ ස්වභාවයක් තියෙනවා. ඒ ගතියවල ශක්තියක් තියෙනවා. ඒ ගතියවල තියෙන ශක්තිය ස්වභාවයේ කාට කාටවත් ඕන ඕන හැටියට වෙනස් කරන්න පුළුවන් එහෙකුත් නෙමෙයි. එයා යම් කිසි ගතියක් තියෙන නම් මනුෂ්‍ය ගතිය කියලා. කවදා හරි මනුෂ්‍ය ගතියක් තිබිච්ච කෙනෙක් මිනිස්සෙක් කියලා උපදිනවා ඒ හේතුවෙන්. ඒක මනුෂ්‍ය ගතියෙන් උපන්නේ. හැබැයි උපන්න මනුෂ්‍ය ගතිය තියෙන කෙනාට ඒ අවස්ථාවේදී එන්න පුළුවන් තවත් ගති වට කරගෙන. ජනක කර්මයක් වශයෙන් එකක් එනවා උප්පත්තියට. ඒක හොඳ නම් එහෙම මනුස්ස නම් මිනිස්සෙක් කියලා උපදිනවා. වට කරපු පරිවාර ගති තියෙන්න පුළුවන් තිරිසන්. ඒවා ඊට පස්සේ ප්‍රවෘත්ති විපාක වශයෙන් මතුවෙලා තිනවා. ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් මතුවීමට හේතුකාරක වෙන යම්කිසි පරිසරයක් ඇද්ද ඒ මිනිස්සු ගතියෙන් උප්පත්තියේ ලැබුම කෙනා ඒකට මෙහෙ යවනවා. ඒ බඳු පරිසරයට මෙහෙ යවනවා. මෙහෙ යවුවට පස්සේ ඒ වගේ පැත්තක ගිහිලා උපදිනවා. ඒකෙදී යම්කිසි ගති ලක්ෂණයක් ඔහු ක්‍රියාත්මක කරනවා. එදා සම්මතයේ මුල් කරගෙන ඔහු හොඳයි කියලා සම්මත කරපු සමාජ සිරිතක් මුල් කරගෙන ඔහු විවිධාකාර ක්‍රමවේදයෙන් යම් යම් කාම සිරිත් විවිධාකාර සුචරිත හැටියට හිතාගෙන හරි සම්මත කරගත්ත විවිධ සිරිත් විරිත් ඒ වගේ දේවල් ඒ සමාජයේ මුදුන්පත් කරගෙන ඒවා හොඳ ඒවා හැටියට නැත්නම් පිළිගත්ත හැටියට සමාජයත් පිළි අරන් හදාගන්න. හැබැයි ඒ ගති ලක්ෂණේ යම් ස්වභාවයක් තියෙනවද ගතියට අනුකූල උප්පත්තියක් ඊළඟට එනවා. මිනිස් ගතියට හේතු වෙන උප්පත්තියේ මිනිස් වෙලා උපදිනවා. ඒ මිනිස් වෙලා උපන්නට පස්සේ ඇති කරගන්න ගතියවලට අනුකූල වන්නා උප්පත්තියෙන් විවිධ සත්ව කොටස් වල උපදිනවා. එහෙනම් අද අපි මේ පොළොවේ එකතැනට පය ගහපුවාම එතන ඉන්න ක්ෂුද්‍ර ජීවීන් කොච්චරද කියලා බැලුවොත් කෝටි 700කට වැඩි එතන ඉන්න ක්ෂුද්‍ර ජීවීන්. මේ මනුස්ස ලෝකයේ ඉන්න සියලුම මිනිස්සු එකතු කරලා බැලුවොත් කෝටි 700යි. දැනට තියෙන සංගණනය බැලුවොත් එහෙනම් අර සත්තු කවුද ඉස්සෙල්ලා? ඔය හැම සතෙක්ම සොයම් ප්‍රවාහ ආලෝකයෙන් ආලෝක කරගෙන ගිය බ්‍රහ්ම කල්පික මිනිසෙයෝ. ඊටත් ඉතල බ්‍රහ්මයෝ මේ ලෝකේ ආරම්භ වෙන කාලේ ඔතනින් ඇවිදිලා ආවස්සර බ්‍රහ්ම ලෝකේ ගිහින් ඉපදිච්ච ලෝක සත්ත්වයෝ එතනින් චුත වෙලා හිටන් ක්‍රමක්‍රමයෙන් ප්‍රථම ධ්‍යාන තලයට බැහැලා එතනින් ආයතරයන් මනුස්සත්වයට බැහැලා දස අකුසල් නොකරන මානසිකත්වයෙන් යුක්තවන මනුෂ්‍ය කොටසක් හැටියට ඉඳලා ක්‍රමක්‍රමයෙන් ඇති කරගත්තා වූ ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් දස අකුසල් වලට බැහැගෙන දුස්චරිත හොඳයි කියලා ගත්ත නිගමනයේ නිසා අර තිබිරු මනුෂ්‍ය ගති වෙනස් වෙලා ඇති වුණ ගති ස්වභාවයන්ගේ වෙනස් වීමෙන් කාටවත් ඕන හැටියට නෙමේ ගතියට ඕන උප්පත්ති ලැබුණා. අන්නේ ලැබිච්ච උප්පත්ති ප්‍රමාණය කොච්චරද කියනවා නම් මිත්‍යා දෘෂ්ටිගතව තිරිසන් ගති මුල් කරගෙන සුද්ධ ගති මුල් කරගෙන ඇති කරගත ගතිවලට උප්පත්ති වශයෙන් ඉපදිලා ඉපදිලා ගිය කොටස බැලුවොත් එහෙම මහා පොළොවේ අඩිය ගහව තැන තියෙනකොට ඉන්න මට්ටමට ආද මිනිස්සු ඉතුරු වෙලා ඉන්නේ. වැරදි මිත්‍යා දෘෂ්ටි ගති කරපු අය මොකද වෙන්නේ? ආයිසරයක් නා මිනිස්සෙක් වෙන ඉඩක් හම්බ වෙන්නේ නැහැ. එතනින් ගිහිලා අනන්ත තිරිසන් ගොඩට වැටුණා මේ මහා භද්‍ර කල්පය අවසාන වෙනකම්. ආයි බේරිලා කම්බ වෙන්නේ. එන අපිට සතුටු වෙන්න එක දෙයක් තියෙනවා. දැන් මේ 20 අන්තක් කල්පයකින් 15ක් විතර ගෙවිලා මේ මනුස්ස වාසස්ථානයක් වශයෙන් මහා භද්‍ර කල්පයක් වශයෙන් මේ කල්පයක් වශයෙන් තියෙන කාලෙකින් අන්තකල්ප 15ක් මනුස්ස භවයෙන් පල්ලිහාට නොවැටි වේරෙන් තිබිච්ච වාසනාව ගැන සතුටු වෙන්න ඕන. එහෙනම් මේ ටික නිකන් හම්බෙච්ච වාසනාවක් නෙවෙයි. මොනවා හරි ලොකු වාසනාවක් තිබිලා තියෙනවා. අන්නේ වාසනාව නිසා කොහොම කොහම හරි බේරිලා කහුණා. තවත් මනුස්සත් බැව්වල එන්න. හැබැයි මේ කාලේ වෙනකොටත් අර ආබස්සරේන් බහින අය මිනිස්සු වෙලා උපදිනවා. ඊට පස්සේ මෙතනින් මැරලා පස්සේ තිරිසං වෙන්නත් පුළුවන්. යම් කිසි කෙනෙක් දිගෙන් දිගටම මේ මිනිස්සව හෝ සුගති අධ්‍යාවක් ලබාගෙන වැඩි හරියක් එනවා නම් කවදා හරි ආර්ය ධර්මයක් අහලා ඒ චිත්ත ප්‍රසාදයක් මතුවෙච්ච උත්තමින්ට ලැබෙන වර ප්‍රසාදයක් විතරයි ඒක. අනික් ලෝක සත්‍යෝ අනාතින් අනාතේ දකින්නේ ඇයි ලෝක සත්‍ය ඉන්න මොකද වෙන්නේ කියලා. කර්ම විපාක වශයෙන් ආවා ගියා ගියාමයි ආයිසරය බැලුවොත් කවදා මිනිස්සෙක් උපදින්නද? කවදා මිනිස් ධර්මයක් ආරස්සා කරලා හිටන් මිනිස්සෙක් ලැබෙයිදී යම් කිසි ආකාර උත්තරීතර ධර්ම ආબોධයක් තියෙනවා නම් ඒක කොහොම ලබන්නේද? ඔවුන් අනාතින් අනාතේටපත් වෙන අය. ඉතින් මොකද වෙන්නේ? දුව තාත්තා වර්ණනා කරනවා, තාත්තා දුව වර්ණනා කරනවා, දෙන්න හරි කියනවා. නමුත් ගති ලක්ෂණේ ස්වභාවයට අනුව දෙන්නගේ මානසිකත්වයේ ඊට පස්සේ ඉතින් බල්ලයි වැල්ලි වෙලා හිටියේ. තාත්තා වැල්ලි, තාත්තා බල්ල වෙයි, දුව වැල්ලි වෙයි, බල්ලයි වැල්ලි දෙන්නත් එකතු වෙලා ඉඳි. වෙන මොකද තියෙන්නේ? හේතුවට අනුකූල ඵලේන හම්බ වෙයි කියන්න තියෙන උච්චරයි. ඉතින් මේක මේ සමාජයේ වර්ණනා කළා කියලාවත් සමාජයේ ලොකුවට අරගත්තා කියලාවත් ඒක දෙයක් මෙහෙම නැහැ. ඒගොල්ලෝ සමහරවිට හොඳට දන් දුන්නා නම් එහෙම ඒ જાතියේ කටයුතු කරා නම් ඔය වලව්වක ගිහිලා උපදේ ඇල්සේෂන් බල්ලෙක් වෙලා වැල්ඩියෙක් වෙලා ඉන් විලා දෙන්න එකතු වෙලා ඉඳි. දන් පින් කරපු අය එහෙම හිරියා නම් කරපු දුචාරිතයල තිරසම් වෙයි. ඒක කවදාවත් බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න බෑ. ඒ චරිත ලක්ෂණේ වෙනස ඒක තිරසන් ගති ලක්ෂණේ ස්වභාවය. ඒක හිතා ගන්න මිනිහෙක් කියලාත් මානසිකත්වේ නැත්නම් මොනවා කියන්නද? ඒකයි ඒකේ තියෙන වෙනස. ඒ සිහිය නැගින්නේ නැහැ. ඒකේ වරදක් පෙනින්නේ නැහැ. ඒ නිසා ඒක හිතා ඉන්න සමාජයේ ශ්‍රේෂ්ඨ ශිෂ්ට දෙයක් කියලා. ඉතින් හොඳ නරක කියනවා වෙන් කරගන්න, සුචත්‍ය දුෂ්චත්‍ය වෙන් කරගන්න ක්‍රමවේද ඔය ක්‍රමයට තියෙනවා. ඒ සමාජ සම්මතයෙන් ඒව හරි කියලා නිගමනය කරනවා. මේ වගේ නීච එකක්ම නැතුවට පැවිදිෙන්ඩත් ඉස්සර මම පැවිදිෙන්ඩත් ඉස්සෙල්ලා ඔය නිට්ටඹුවර ප්‍රදේශයට ආසන්න පැදසක එක්තරා තරුණයෙක් හිටියා. මේ තරුණයා බොහොම සැරයි. දෙවෙනි වෙන්නේ නැහැ කවුරු හරි එක ගහගන්න ගියොත් එහෙම. වචනයක් වරදින්න බෑ ගහන්න තමයි යන්නේ. කොළඹ රැකියාවක් කරනවා. සමහරවිට කෝච්චිය එන්නේ. ඇදිලා වේයන්ගුණින් බහැලා ඔය දෙටින් වාහනකින් ගමට එනවා. අම්මලා තාත්තලා හරි බයෙන් ඉන්නේ මේ දරුවා කෙරෙහි. මොකද සතියකට දවස් දෙකක් ඇඳුම් වල ලේ. මොකක් වෙලාද වලපුවාම කවුරු හරි එක ගහගෙන. හැබැයි තුවාල කරගෙන තියෙන්නේ ගහපු කාලේ තුවාලලා මිසක් මේ මිනිහට තුවාලලා නැහැ. හැබැයි අම්මා තාත්තා බයි අලනවා. මේ හපංකම කවදාවත් හැමදාම නම් කරන්න බෑ. කවුරු හරි දරුණු පුද්ගලයෙක් අහුවෙච්ච දාට එක පිහියකින් හරි අනී පුතාට මොනවා කිව්වත් ගණන් ගන්නේ නැහැ. තීරණේ මොකද්ද? ගැව්වොත් ගහනවා, බැන්නොත් බයිනවා. මං දෙවිනි වෙන්නේ. ඕක තමයි තීරණේ. උන්නොත් උන්නාය, මලොත් මලා. දැඩි තීරණය. කිසි කෙනෙක්ගේ අවවාද අනුශාසනා පිළිපදින්නෙත් නැහැ. ඒවා ගන්නෙත් නැහැ. චරිත ලක්ෂණේ ඔන්න ඔහොම එකක්. ඒ කාලේ යම් කිසි උමලාවකට අපිට යන්න සිද්ධ නැහැ. ගෙවල් පැත්තේ අම්මා තාත්තා මම ඇසුරට ඇවිදිලා ඒ කාලෙත් ඔය පිරිමාගේ සීල් සමාදන් වෙනවා ආදී කටයුතු කරනවා. එදා මට කියනවා අර පුතත් ගෙදර හිටියා. මම දැකලා ටිකක් හිනහ වෙලා සද්ද නැතුව පුතා බල බල හිටියා. හැබැයි එහෙම ඉන්නවා නම් ඒ විශේෂයෙන් ගෙදරට කවුරු හරි ආවොත් එහෙම කලාතුරකින් එහෙම ගණන් ගන්න නැද අමා ගහලා යන්න යනවා. ආපු ආයෙත් පස්සේ දොස් කියනවා. ඒ જાතියේ පුතෙක් මෙයා. ඊට පස්සේ කවුරුවත් උපදෙස් දෙන්න යන්නේ නැහැ. අර අම්මයි තාත්තයි අඬලා මාත් එක්කලා කිව්වා මට අපිට හරි ප්‍රශ්නයක් තියෙන එකම ගින්න මේකයි. පුතාට කරදරයක් ආව වෙලා නැතුවට මේක කරදරයක මුලක්. කවදා හරි ඒකට හේතු වෙන දාමරිකය කියලා මේ ගහගන්න ගිය දාට වුණොත් එදාට පුතාලා මොකද වෙන්නේ කියන එක අපිට බයක් තියෙනවා. දැන් මේ විදිහට තමයි දැනුම් දෙන්නේ. අනේ මහත්තයෝ පුළුවන් නම් පුතාට අවවාදයක් කරලා මේ தත්ත්වය විනාශ කරලා දෙන්න බැයිද? මම එකපාර පුළුවන් කියලා බාර ගන්න ගියේ නැහැ. එයා පිළිබඳව ඔයා මෙහෙම කෙනෙක් නේද කියලා ඇහුවෙත් නැහැ. එයාගේ හිත ඉස්සෙල්ලා නැඹුරු කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක මනෝවිද්‍යාත්මකයි. එකපාර එහෙම ගන්න බෑ, අවවාද කරන්න බෑ. ඒයි අම්මරයි තාත්තරයි මං කියවා ඒ වුණාට ඒ පුතාගේ විශේෂයක් තියෙනවා. එයා නැඹුරු කරන ක්‍රමවේදයක් කියලා. එයා හරි සංවේදී පුද්ගලෙයි. ඒ සංවේදී தත්ත්වයේ උඩ තමයි ඒ ගත්ත තීරණයෙන් එහෙම දරුණු විදියට තීරණේ ගන්න. දෙවෙනි වෙන්න කැමති නෑ. ඒකනේ එහෙම කරන්නේ. අර තරුණයා එයාගේ වැතල මම කතා කරනවා කියලා හිතාගෙන හොඳ හිනාවක් දාලා මන් දිහා බැලුවා. ඊට පස්සේ අම්මා තාත්තා පැත්තකට යන්න ඇරලා මම ටිකක් එයා කියලා කතා කළා. පුතේ ඇත්ත වශයෙන්ම ඔයා එහෙමද? ඔයා අම්මලා කියන විදිහක නේද? ගැහුවොත් ගහනවා, බැන්නොත් බයිනවා. ඔව් මත් එහෙම තමයි. මන් නම් දෙවෙනි වෙන්නේ නැහැ, දීවේ නැති වුණා. ඔය උත්තරේ මලක් දුන්නා. දැයිති බැලුවත් එහෙම එක්තරා සමාජයක් මේ දරුවව නැත්නම් මේ තරුණයව උසස් සම්දමින් පිළිගන්න. එයා වැරදි නෑ කියලා නිගමනය කරනවා. නමුත් මෙහි අගක් මුලා තේරුම් ගන්න බෑ. මං පස්සේ ඒ ළමයාගෙන් ඉතින් මහත්තයා කියලා කතා කළොත් මෙයා කැමති, පුතේ කියලා කතා කළොත්ද කැමති, ආදී වශයෙන් ගන්න පුළුවන් ඒ පුද්ගලයාගේ හැටියට. ඉතින් මට මතක නෑ කොහොම හරි පුතාද මහත්තයාද කිව්වේ කියලා. කොහොම හරි ওই දෙකකින් ගත්තාම නිතර භාවිතා කරන්න. ඒක දුව පුතා නෝන මහත්තයා මහත්තයා ආදී වශයෙන් ගැලපෙන එකක්. ඉරාසි මම එයාගෙන් අහනවා දැන් මාත්‍යා කුකුල කොටවල දැකලා තියෙනවද? කුකුල් පොර දැකලා තියෙන දෙවෙනි වෙන එකෙක් ඉන්නවද? එකෙක් මැරෙනවා දෙවෙනි වෙන්නේ. මීහරක් පොර කනවා දැකලා නැද්ද? ආලක් තියෙනවා ඉතින් දැකලා නැත්තේ නැහැ. ඔය වගේ උත්තරයක් දුන්නා. පසුබහින එකෙක් ඉන්නවද? නෑනේ. මගම මේ වටු පොර ආදී සත්තු ගැන තියෙන තව තවත්. ওই සත්තු පොර කන්න පටන් ගත්තාම ලේසියෙන් පසුබහින්න යන්නේ නැහැ කේක මලා. ලොකු මොලයක් ඇති සත්තු නෙමෙයි, ක්ෂුද්‍ර ජීවීන්ට අයිති වෙන මේ කූඹි රැළවල් දැකලා තියෙනවානේ. මේ කූඹි පොර කන්න පටන් ගත්තාම මොනවයි කෑමකට ওই සතෙක්ගේ මලකුණකට, පළ ගැටියෙක්ගේ මලකුණකට කූඹි හිල් දෙහකින් දෙගොල්ලක් ආවොත් එහෙම ටික වෙලාවක් කෙනකොට පළ ගැටියා කන එක පැත්තක එක එක බෙලි අල්ලගෙන හිර කරගත්ත ගමන් කූඹි දෙන්න දෙන්න අන්තිමට බලනකොට දෙන්න දෙන්න එකට මැරිලා. දැන් වටිනාකම පැත්තක ඈ මහත්තයෝ අර කුකුලෝ දෙන්නේ පොර කාගෙන මැරෙනකන් දෙන්න අහකට යනද පොර කෑවේ මොනවා ලබා ගන්නද? දැන් ඒ ළමයාගේ මං අහන්නේ. අර මී හරක් දෙන්න මොනවා ලබා ගන්නද? මොන ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනද? මරාගෙන මැරෙනකන් එනගන්නේ. අර කුඹි ටිකක් ඇවිදලා දෙපැත්තෙන් හිල් දෙකකින් ඇවිදලා පොර කන්නේ මොන වටිනා දෙයකටද? මං කිව්වා ඔය මහත්තයා කියන කතාව වැඩි හරියක් තියෙන කවුරු ළඟද කියලා පොඩ්ඩක් බලන්න. ගැහුවක් ගහනවා, බැන්නෝක් බයිනවා, මරාගෙන වැරෙනවා. මිනිස්සු ළඟද දකින්න හම් වෙන්නේ සිරිසන් ළඟද? ඉතින් ඕක වැදගත් වෙන්නේ කොහොමද? ඉතින් කවුරු හොඳයි කිව්වා? එහෙනම් ওই තාත්තේදී වැඩි වෙන පළවෙනි ලකුණ දෙන්නේ මිනිස්සුයෙකුට නෙමෙයි. මීහරගුන්ට, කුකුලන්ට, අර කුඹීන්ට උන්ට තමයි පළවෙනි දැරි දෙන්න ඕනේ. මිනිස්සුන්ට දෙවෙනි තුන්වෙනි පල්ලේ හතනක් ඉන්නේ. කවදාවත් ඒ අතරින් මිනිහෙකුට එතෙන්ට එන්න බෑ. එහෙනම් වැදගත් දෙයක් තියෙනවා. සතුන්ටත් කරන්න බැරි, සාමාන්‍ය මිනිසුන්ටත් කරන්න බැරි වැදගත් දෙයක් තියෙනවා. කෙනෙක් යම්කිසි හේතුවක් නිසා කුපිත වෙලා ගැහුවොත්, බැන්නොත්, ගහන්නේ නැතුව බනින්නේ නැතුව ඉවසලා ඔහුගේ තරහ නිවන්න පුළුවන් නම් අන්නේ බඳු හැකියාවක් යම්කිසි මිනිසියෙකුට ඇත්නම් හිතලා බලන්නකෝ එකම තිරසනයෙකුටවත් ඔය ඒ ශක්තිය ඒ විදිහ ක්‍රමයක් තියෙනවද කියලා. මිනිසෙන් අතල සත්පුරුෂයෝ සම්මත උතුම් පිරිසක් ඉන්නවනම් ඒ අයට ඇරෙන්න රාගයෙන් ද්වේෂයෙන් දැවෙන තැවෙන පිරිස වලටවත් තියෙනවද? එහෙනම් ඔය මහත්තයා කියන ගැහුවොත් ගහන බැන්නොත් බයින 100කට 1000කට නොපිටවු දෙයක් කරන්න පුළුවන් නම් ওই දෙකෙන් වැඩිය වටිනේ ඕකද කියලා හිතලා බලන්න ඕව. ඒතර ඔයාලට යම තීරෙයි කියලා මං නිහලව. මට වැදෙනවා කිව්වෙත් නැහැ. මං එයාට මෙහෙම හැදෙන්න කිව්වෙත් නැහැ. ඔඩිය කිව්වට පස්සේ ලොකු බර කල්පනාවට වැටුණා. ඉතින් අපි වැඩ කරලා ආවා. ඊට පස්සේ ටික දවසකට පස්සේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මේ බුද්ධිලා විශාල පරිවර්තනයක් වෙලා. දැන් ගෙදර එනකොට අර ඉස්සර වාගේ ඇඳුම් වල ලී නැහැ. ගෙදර කලබලත් නැහැ. අර චණ්ඩිකති අර කතා කියන්නේත් නැහැ. මෙන්න මේ බඳු අවස්ථාවක් වෙලා මෙහෙම ඉන්න අතරදී අර කලබල මොකුත් නැහැ, කවුරුත් එක්ක රණ්ඩු වෙන්නේත් නැහැ. කෝච්චිය එනකොට දරුවෙක් හම්බෙන්න එක්තරා කාන්තාවක් අර පොල්ලක් අල්ලගෙන හිටගෙන එනවා දැකලා ළඟේ මෙතන වාඩි වෙන්න කියලා එයාගේ සීට් එක දුන්නා. නමුත් තවත් හිරපු වැද්ද එකක් එයාට කොලොප්පං කළා. මචං ආච්චි එක එහෙම හිටියනම් කොන්ද කුදු වෙලාව තින්ට ඇදිලා දෙයිද සීට් එක? ওই જાතියව තමයි කිය කිය මෙයා දිහා කොලොප්පං කරන්නේ. දැන් ඒ මිනිහාගේ ඉවසීමේ වැරකම එදා තිබුණ තත්ත්වේ නම් අල්ලලා එතරම් ගහනවා. දත්තිය කඩනවා. ඒ જાතිය පුද්ගලයා බොහොම ඉවසිල්ලෙන් ඉත්තෝ පිටට සට්ටුවක් දාලා සහෝදරයා ඒ ඔයාගේ නංගි කියලා හිතලා බලන්නකො. ඒ හිටගෙන හිටිය ඔයාගේ නංගි නම් ඔයා මට කියන්නේ මොකද්ද? මිනිහට ලැජ්ජා හිතුණා කියන කියන කියමන්ට ඒ ගාම මහ වේගයෙන් නැකිట్లా හරියට ගහන්නයි කතා කළේ ගහගන්න. මෙයා කියා තියෙනවා ඔබට ඒක කරන්න පුළුවන්. හැබැයි ඔබ වාගේ 100කට එකතු වෙලා කරන්න බැරි නම් මටත් කරන්න පුළුවන්. ඉතින් ඕකට කතිකාව දුරදිග ගිහිල්ලා ඇයි තමසේ මොනවා කරන්නද කියලා ගහන්න ඕනෙ මෙන්න කියන වටේමින් අහනවා. අර මිනිස්සයා ඔයාට මට නීච නින්දේ දිහෙර මට ගහන්න පුළුවන් පහරක්. මං ඒක ගානක් නැතුව ඉවසලා හිනහ වෙලා ඔයාට ප්‍රහංසාවකින් තුති බුදන්න පුළුවන් තැනක මං ඉන්නවා. මම යහපතක් කරා කියලා සතුරු විලහට ඒ සතුරු වචන කියන්න පුළුවන් තැනක මම ඉන්නවා. ඒක ඔයා වාගේ 100කට කරන්න බැරි එක. අර මිනිස්සයා උඩබිම රත් වුණා. එහෙම මිදගත්තා. එදා සිද්ධියේ නතර වුණා. අර යගේ අඟුලින් බැලලා ගෙදර ගිහිල්ලා සතියකට ඉඳලා පස්සේ එදා බොහොම සෙනග අඩුයි. කෝච්චි එනකොට ගම්පහ හරියේදී තව එකෙක් කැවිදිලා එයා ළඟින්ම ඉඳගත්තා. සහෝදරයා වැටමාව අඳුරන්න පුළුවන්. න්යාගින් අහනවා. බලපුවාම මතක් වුණා එදා මහා රණ්ඩුවක් අරඳින නදපු පුද්ගලයා. ආරේ දාර නංගි කෙනෙක් අර දරුවෙක් හම්බෙන්නේ නංගි කෙනට මම සීට් එක දුන්න වෙලාවේදී එදා යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණේ ඔයා නේද කියලා හඳුන්ලා දුන්නාම කියනවා. නෑ සහෝදරයා, එයා එතන වලානේ. ඔයා එදා කිව්වා නේද යම් කෙනෙක් ඒ වගේ 100කටවත් කරන්න බැරි දෙයක් කරන්න පුළුවන් කෙනෙක් ඔයා කියන. මාත් හද ඒ වගේ කෙනෙක්. ඔයා කිව්ව જાතිය කෙනෙක් වෙලා ඉවරයි මම එදාම. මේක හරි පුදුම වෙනස් වීමක් ඔයා සිද්ධ කළේ කියලා. ඔයා මගේ හතුරෙක් නෙමෙයි. ඔයා මගේ ජීවිතේට හම්බෙච්ච වැදගත්ම කල්යාණ මිත්‍රයෙක් කියලා තමන්ගේ ප්‍රශංසාව උපරිමයෙන් කිව්වා. එයා ඒ තත්ත්වෙට පරිවර්තනය කරලා දුන්නට මම මගේ ගුරුවරයෙක් වශයෙන් ඔබ සලකනවා කියලා මෙහෙම ප්‍රශංසාවක් කරනකොට ඒක මට නෙමෙයි අයිති. මමත් ওই තත්ත්වෙට පත් කරපු කෙනෙක් ඉන්නවා. අන්නේ මහත්තයරයි ඒක අයිති කියයි තන් කියනකොට කවුද කවුද කියලා අහලා පස්සේ දවසක දෙන්නා මං හම්බෙන්න ආවා. ඒ හම්බෙන්න ආපු දෙන්නාගෙන අර ඉස්සෙල්ලා එක්කනාගේ දෙමාපියන්ට පුදුම සතුටක්. ඒ දෙන්නා හොඳ ලස්සන බොහොම නිහතමානී ධර්මයෝ දෙන්නේ. මේ දහම් අහලා සෑහෙන දුරකට දියුණුවක් ඇති වුණා. දැන් මං ඒකයි කියන්නේ මේ වගේ අවස්ථාවන් තුල අපිට හොයාගන්න බෑ. මේක අපි කිව්වට සමාජයේ කියෝ තත්ත්වට ආලාන්තරාදීන් සුචාරිත දුචාරිත මයින්ද බෑ. ඒව දැනගන්න ලෝක ධර්මතාවයේ ස්වභාවයක් තියෙනවා. ක්‍රමවේද තියෙනවා. ඒ ගති ලක්ෂණ කාට උරුමද කියලා හොයන්න ඕනේ. කෙබඳු අය ළඟදී ගති ලක්ෂණ ගති ස්වභාව තියෙන කියලා බලන්න ඕනේ. බලනකොට පේනවා ගතියට අනුකූලව උප්පත්ති ලැබූ අයට ඒවා තියෙනවා. අන්න එතනින් හොයා ගන්න ඕනේ ඒක. හොයාගත්තට පස්සේ මේ සසර ගමනේ ওই ගති ඔක්කොම ඉවර කරපුවායි නෑ එකපාර. හැබැයි ওই ගති අතරෙදී කවදා හරි දැනුවත් වෙච්ච දාට ওই ප්‍රේත ගතියයි නිරේ ගතියයි තිරිසන් ගතියයි කියන මේ ගති තුන වටහාගෙන ඒවා නීච බව දැනගෙන ඥානවන්තව තේරුම් අරන් ওই ගති තුනෙන් ඉවත් වෙන දවසක් එනවා. මේ ආර්ය ධර්මයට පත් වුණ කෙනෙක් එහෙම කෙනෙකුගේ ඒ ලක්ෂණය තුලින් දකින්නවා. ඊට පස්සේ මෙන්න මේවා දුස්චාරිතයි, මේවා සමාජයේට ගැළපෙන්නේ නැහැ, මේවා සුචාරිතයි, ක්‍රමවේද මෙහෙමයි කියලා සුචාරිත දුස්චාරිත පේන්න පටන් ගන්නවා. ඒකෙදි මයිනා මේවා දේවගති, මේවා මනුස්ස ගති. යම් කිසි සුගති කියලා ගන්නවා නම් ওই ගති දෙකට අනුකූලවයි ගන්න තියෙන්නේ. මෙයින් අමතරව තිබෙනවා මේ ගති වර්ග තුනක් තියෙනවා. මොනවද? අර කියන ප්‍රේත ගතිය, නිරේ ගතිය, තිරිසන් ගතිය කියන. අන්නේවට අයිති ගති ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒවයි ගති ස්වභාවය දැනගෙන මිසක් කවුරුවත් ලෝකයා සම්මත කරපු පළියට දුස්චරිත සුචරිත වෙන්නේ නැහැ. අන්න එහෙම ක්‍රමවේදයක් දකින්න පටන් ගන්නවා. ඒ දැකලා පස්සේ ඒ තමයි ආර්ය මානසිකත්වයේ හැටි. එහෙම එක තෝරා ගන්න ඕනේ. ඒතර ඒක හේතු සාධක ඇතුව යමෙක් ඇහුව පෙන්වන්න පුළුවන්. ওই ගති ලක්ෂණ කවුරු ළඟද වැඩිපුර තියෙන්නේ කියලා හොයලා බලන්න. ඉතින් ඔය මේ කියන ගති ලක්ෂණයක් වැඩිපුර තියෙන්නේ කවුරු ළඟද කියලා හොයලා බලපුවාම ඉතින් බලු දුව බලු තාත්තගේ කරෙත් දෙල්ලෙනවා. බලු තාත්තා බලු දුව තමන්ගේ වාර්යාව කරගෙන පාරේ ඉන්නවා. යාලු ස්වභාවය හොකයි. දැන් මේවත් දකින්න හම්බ වෙනවා. ඒ වගේම සමහර ලාවට කෙනෙකුට කෙනෙක් හිංගි හිංසා කරන සිරිතක් තියෙනවා කිසිම හේතුවක් නැතුව. තමන්ට රුස්සන් නැති කෙනෙක් ආව කඩාපයින්නවා, කණ්ඩපයින්නවා, බයින්නවා. එහෙමත් වෙනවා. සතු අතර තමයි ඒවා හොඳට දකින්න හම්බ වෙන්නේ. ඒ සතුන්ගේ ස්වභාවය හොඳ ලස්සන සතුන්ගේ විද්‍යාමාන වෙනවා. ඉතින් මෙන්න මෙහෙම දේවල් ලෝකේ තියෙනවා. ඒවා ඒ සතුන්ගේ ස්වභාව බව අපි දකින්න ඕනේ. ඒවා තමයි ගතියේ හුරුව, ගතියේ රුව, ගති ගුණ, ගති රුව, ගති හඬ කියන. මේවා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්තයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. දුගතිගත සුගති වෙන්නේ නැහැ. එනිසා කවදාවත් දුචරිතය සුචරිතයක් වෙන්නේ නැහැ කොයි කාලෙකෝ. ඉතින් ඒ ස්වභාවය තෝරා ගන්න ඕනේ. තෝරා ගත්තට පස්සේ අපිට සුද්ධ වෙන්න පුළුවන්. මේ ලෝකේ කවුරු කොච්චර මේ සස්ත්‍රීකයි කියන රටක් තිබුණත් මේ ලෝකේ ඔක්කොම පිළිගන්න විශේෂ පුද්ගලයෝ ඉන්නවා කියලා කිව්වත් ඒ සුචාරිත දුචාරිත ඔය අනුසාරියම අයින්න ඕනේ. ඉතින් මේ පෙන්නලා තියෙන මේ රටක මගේ නංගන් කියන්නේ ගේන මේ මහා ගුණක් තියෙන විස්තරයක් ඒක. ඉතින් මේකේ පෙන්නලා තියෙන අඹුවක් ලෙස දියාගෙන දරු 8 දිනකුත් බිහි කරලා හිටන් මේ දියණිය පිළිබඳව අධිකරණයේට මේ යාමක අවස්ථාවකදී දියණිය බොහොම මේ තමන්ගේ පියා නැන්නා ස්වාමි පුරුෂයා හැටියට තියාගෙන බොහොම ගුණ කිව්වා කියලා. එයා හොඳ කෙනෙක් කියලා. ඉතින් ඒකයි කිව්වෙ. ඉතින් ඒකෙන් අහන්නේ ඉතින් මොකද මේකෙන් අපි කොහොමද සුජාති දුචාරිත හොයාගන්නේ කියලා මේ අහන්නේ. ඉතින් හොයන හැටි තමයි මම ඔය කිව්වේ. තව ඔය ගැන හිතලා බලන්න. බලනකොට වැටහෙයි.